මීළඟට ගරු අශෝක ප්‍රියන්ත ඇමතිතුමා, ඔබතුමාට මීතු 14ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි ගරු මෝලාස්සනේ සභාපතිතුමනි, රාජ්‍ය පරිපාලන සෝදේශ කටයුතු හා පළාත් පාලන පළාත් සභා අමාත්‍යංශෙත්, ඒ වගේම යෞවන ක්‍රීඩා කටයුතු අමාත්‍යංශෙත් 2023 වැයශීර්ෂයට අදහසක් එකතු කරන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඒ වගේම අද උදෑසන ඉඳලා ගත්තහම ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ නියෝජනය කරන මැති ඇමතුරු බොහෝම දෙනෙක් මේ වැයශීර්ෂය පිළිබඳව කතා කරා. යම් යම් අවස්ථාවලදී මමත්, අපේ ගරු අග්‍රාමාත්‍යතුමත්, මගේ රාජ්‍ය ඇමතුමා ජානක වක්‍රමුණ ඇමතුමත් ඒ කාරණා පිළිබඳව ඒ යම් මොහොතවලදී පිළිතුරු ලබා දුන්නා. සාමාන්‍ය වැයශීර්ෂයක් ලෙස ගත්තහම අපේ මේ වැයශීර්ෂයේදී දැඩි විවේචනාත්මක මෙන්ම බොහෝ දෝධ දර්ශනයට ලක් වූ කතාවන් අපට මේ සභාව තුළ අසන්න ලැබුණ නැහැ. නමුත් වෙනස් විය යුතු, වෙනස් කළ යුතු සහ අලුත් අදහස් එකතු කරන්න ඕන තැන් අපිට පෙන්වලා දුන්නා. ඒ අදහස් දැක් වූ සියලු දෙනාට අපේ ගෞරවය, ස්තුතිය, ප්‍රණාමය පුද කරනවා. අතුකර ජනාධිපතිතුමා ඉදිරිපත් කර මේ අයවැයේ ගරු අග්‍රාමාත්‍යතුමා පිරජේ ජ්‍යෙෂ්ඨත පරිත්‍න දේශපාලන නායකයෙක් එතුමත් එක්ක අපේ අමාත්‍යංශයේ ඉදිරි වැඩ කටයුතු කරන්නට අපේ අමාත්‍යංශ ලේකම්තුමා පියන්ත මායාදුන්න මැතිතුමා, ඒ වගේම පෙරාජ්‍ය අමාත්‍යංශවල වැඩ බලන වන්නායක මහත්මයා ඇතුළු ඉලේකම්වරු දක්වන සහයෝගයත් මේ අමාත්‍යංශ වැයශීර්ෂ වෙනුවෙන් ස්තුතිපූර්වකව සිහිපත් කරන්නට ඕන. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ග්‍රීක දාර්ශනිකයෙක් කියනවා රාජ්‍යෙන් තොර කිසිවෙකුට පැවැත්මක් නැහැ. රාජ්‍යයෙන් තොර යමෙක් පවතිනවා නම් එක් ඔහු දෙවියෙක් නැත්තම් ඔහු තිරිසනෙක්. මම නෙවෙයි කියන්නේ, ග්‍රීක දේශපාලනයේ ආරම්භයේ පළ වුණු දාර්ශනික අදහසක්. නිසා අපේ රාජ්‍යයේ විදිහට ගත්තහම රාජ්‍යයේ කේන්ද්‍ර වෙනවා ප්‍රධාන වශයෙන් භූමිය, ජනගහනයේ ස්වාධිපත්‍යය. භූමියේ ජනගහනයේ ස්වාධිපත්‍යයේ මත ගොඩ නැගුණු රාජ්‍ය පාලනයට ආණ්ඩුව නැමැති ඒ පාලන තන්ත්‍රයේ එකතු වෙනවා. මම විශ්වාස කරනවා මේ පුංචි භූමිය තුල ඇති වී තිබෙන ප්‍රශ්න සහ ඇති විය හැකි ප්‍රශ්න විසඳන්නට නම් මේ රාජ්‍ය පාලනයට අපේ අමාත්‍යංශයේ දැඩි මැදිහත් වීමක්, අපේ අමාත්‍යංශයේ දැඩි කැපකිරීමක් සහ අපේ අමාත්‍යංශයෙන් ඒ වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක තර්කයක් නැහැ. ඒක තර්කයෙන් තොරව මම එකතු කරන්නට සූදානම් වෙනවා. දේශපාලනය පිළිබඳව මේ සභාව තුළ විවිධ අර්ථකථන සහ විවිධ ප්‍රකාශයන් කරා. හුදෙක් දේශපාලනය යනු බලය වෙනුවෙන්, එහෙම නැත්නම් බලය පවත්වා ගැනීම වෙනුවෙන්, එහෙම නැත්නම් බල ප්‍රියාප්ත කිරීම වෙනුවෙන් ප්‍රායෝගික සිදුවන ක්‍රියාදාමයක්. දේශපාලනයේ අද විෂයක් බවට පත් වෙලා තියෙන්නේ ඒ නෛතිකව න්‍යායාත්මකව අධ්‍යයනය කිරීම තුළින්. මම විශ්වාස කරනවා අපි හැමෝටම දේශපාලන මතවාද මතභේද තියෙන්නට පුළුවන්. නමුත් රාජ්‍ය පාලනය තුළ මේ රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කරද්දී ඒක දීර්ඝ කාල ප්‍රතිපත්තියක් නිර්මාණය කරනවා නම් අපිට කුමන පක්ෂක, කුමන පැත්තක, කුමන දිශානුද පාලනය කළත් රාජ්‍ය පාලනයේ රාජ්‍ය නිලධාරීන්ට වඩාත් පහසුවක් ලැබෙයි කියලා. නමුත් මේ ගලාගෙන ආපු ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි කියන එක තමයි මං හිතන්නේ අරගලයේ මතය, මං හිතන්නේ සමාජ මතය. අරගලයේ මුවාවෙන් සස්තවාදී මත තිබුණා, ඒව අපි දැඩිසේ බැහැර කරන්නට ඕන. නිසා මම විශ්වාස කරනවා අපේ අමාත්‍යංශය තුල තිබෙන රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පිළිබඳව පැහැදිලි ව්‍යවස්ථානුකූලව, එහෙම නැත්නම් ඒ වගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳව ගැටළු සහගත තැන් දිගින් දිගට ඇවිල්ලා තියෙනවා. මංගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක දිගින් දිගට මේ පිළිබඳව කතා කරා. අපි ඒවට විසඳුම් දෙන්නට ඕන. මීට පෙර කතා කරපු අපේ මැතිඇමතුරුන්ගේ අදහසක් වුණා ග්‍රාම නිලධාරීන් පිළිබඳව, ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවන් පිළිබඳව. මුලාසනේ මන්තුමුණ ඒ පිළිබඳව මට තියෙන ඊට ටිකක් වෙනස් අදහසක්. ග්‍රාම නිලධාරී කියන අද මේ තනතුර කාලයෙන් කාලට විකාශනය වුණු නමක්. ග්‍රාම පෝජක, ග්‍රාම පාලක, විටක ග්‍රාම සේවක, වගා නිලධාරි අද ග්‍රාම නිලධාරි බවට පත්වෙලා තියෙනවා. කාලානුරූපෝ මං විශ්වාස කරනවා අද මෙහි පරිවර්තනයක් වෙනස්වීමක් පැහැදිලිව අවශ්‍යයි. අලුත් තනතුරකට මේ අන්තර්ග්‍රහණය වෙනවා නම් වැදගත් කියන කාරණාව ඒ තනතුරට වැදගත් සහ ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සංවර්ධන නිලධාරීන් පිළිබඳව කතා කරා අමාත්‍යාංශයේ පැහැදිලි වැඩපිළිවෙලක් හදලා තියෙනවා රජයේ අවශ්‍යතාවය අඳුනගෙන තිගරු ජනාධිපතිතුමා අපේ ඇමති විශේෂ භාර ඇමතිතුමා විදිහට අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන මේ වෙද්දී රටේ පවතින රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සඳහා ඒ තනතුරු සඳහා මේ සංවර්ධන නිලධාරීන්ට තමගේ කැමැත්ත මත අවදුම් කරන්න තමගේ දක්ෂතාවයන් මත ඉදිරිපත් කරන්න ඉදිරිපත් වෙන්න සහ බැඳීම් කරන්න. අපි හිතනවා ඒ තුළදී බොහෝ රාජ්‍ය ආයතනවලට රාජ්‍ය නිලධාරීන්ගේ හිගේ සහ මේ විවේචනාත්මක කතා කරපු ඒ නිලධාරීන්ට කාර්යභාරයක් නොමැති ප්‍රශ්නේ අපට විසඳ ගන්න පුළුවන්කම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශ්‍රාම යන වයස පිළිබඳව තරකානුකූලව මේ සභාව තුළ මතයක් ගොඩනැගුණා. මම විශ්වාස කරනවා අපි මේ වෙද්දිත් රටේ අවශ්‍යතාවය මත අඳුනගෙන වෛද්‍ය ශේෂ්ත්‍රීන් වෛද්‍යවරු අවුරුදු 60 විශ්‍රාමයේ ගැනීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නීතිපතිතුමාගේ උපදෙස් මත අපි ඒ ඉදිරියේදී උපදෙස් ඉල්ලා තියෙනවා. ඒ අනුව ඒ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන්නට පුළුවන් යයි මම විශ්වාස කරනවා. මේ ඒ කාරණාත් එක්ක විශේෂයෙන්ම රාජ්‍ය තුල වෙනස් විය යුතු පැහැදිලි වෙනස්කම් අඳුනා ගැනීමදී අපි රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් මේ මොහොතදී බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවකයා රාජ්‍ය දියුණුව ආරක්ෂාව සහ පැවැත්ම සහ ඉදිරියට පැවැත්වාගෙන යාම පිළිබඳව තාමත් උවමනාකමින් ඔවුන් වැඩ කළ යුතුයි. අද සමහර ප්‍රශ්නවලට මේ පුංචි ප්‍රශ්න ලොකු ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මහජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයත් එක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටුව, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, ග්‍රාමීය කමිටුව වගේ පවත්වාගෙන යෑමේදී මේ පුංචි පුංචි ගැටලු මතවාද සහ පෞද්ගලික අදහස් ගෙනල්ලා රාජ්‍ය යන්ත්‍රණයේ ඒ වගේම ආණ්ඩුව යන්ත්‍රණයේ ඒ වගේම සමස්ත පුරවැසියාගේ බලාපොරොත්තු බිඳෙන තැන් සුණු විසුණු වෙච්ච තැන් තියෙනවා. මම හිතනවා ඔබ තුනත් මාත් එක්ක ඒකට එකඟයි කියලා. මම විශ්වාස කරනවා රාජ්‍ය පාලනයේ සිටින රාජ්‍ය නිලධාරියා අඳුනාගත යුතුයි මහජන නියෝජිතයත් එක්ක වැඩ කරන්නේ කොහොමද, ඒ වැඩ කරන වැඩත් එක්ක ඉදිරියට ගෙනෙත් මේ රටේ සමස්ත ජනතාවට සේවය කරන්නට ඕන මොන ආකාරයෙන්ද කියන එක මම හිතනවා අපේ රාජ්‍ය යන්ත්‍රයේ නිලධාරීන් විදිහට අවධාරණයට ගත යුතුයි. උදාහරණයක් විදිහට ගත්තම අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ගත්තම, ඒ හා බැඳුණු අනිත් අනුබදිත ආයතන ගත්තම කරු මුලාසනේ මන්ත්‍රීතුමනි සහන දෙන්න, එහෙම නැත්නම් ආධාර බෙදන්න, එහෙම නැත්නම් ඔවුන්ට වෙනත් කුමන හෝ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලින් ඒ ඉදිනිකා දෛනිකව යමක් ලැබෙයි ලබන්න ලබා දෙන්න තමයි ගොඩක් වැඩ පිළිවෙල තියෙන්නේ. අපි උත්සාහ කරනවා අපේ රාජ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා සමහර පුද්ගලයෝ, සමහර ව්‍යාපාර ව්‍යවසායිකයෝ විශාල විදිහට බදු මුදල්, ඒ වගේම බලපත්‍ර ගාස්තු, ඒ වගේම වෙනත් ආදායන් උත්පාදන ක්‍රම ඔවුන්ගේ දක්ෂතාවයන් මතින් ව්‍යවසායකයෝ බවට පත් වෙලා රාජ්‍ය ආයතන ලබා දෙන්න ඇවිල්ලා තියද්දී අපි දැකලා තියෙනවා ඔවුන් පෝලින් වල රැඳිලා තියෙනවා. ඔවුන් රස්තියාදු වෙනවා. ඔවුන් මේ වැඩේ කරගන්න සමහර පුංචි පුංචි අවශ්‍යතාවයන් නොමැතිවීම, එහෙම නැත්නම් ඒ ලියකියවිල් අඩුපාඩුකම් නිසා ඔවුන් ආපසු හැරිලා ගියේ ආපසු නැවත එන්න වෙච්ච අවස්ථාව ඔබට මට අපි සියලු දෙනාට ඇහිලා දැකිලා ඒ වගේ මේ චෝදනා කරලා තියෙනවා. මම විශ්වාස කරනවා විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් සිටින මේ රට තුළ අපිට යම් කිසි විදිහට රජයකට ලොකු ආදායමක් එනෝ නම් ගරු අගමැතිතුමනි, ඒ ආදායම ලබා ගන්න අපේ රාජ්‍ය නිලධාරී ව්‍යවසායක ළඟට ගියත් කමක් නෑ. ගිහිල්ලා ඔහුට ඒ බලපත්‍ර ඔහුගේ ගෙදරට ගිහිල්ලා බලපත්‍ර අවසංගු වෙන දවසට ඔහුගේ අතට දීලා ඔවුන් සන්තෝෂෙන් තියලා තව තවත් දිරිගන්නලා මේ ව්‍යවසායකයන් දියුණු කිරීම, එහෙම නැත්නම් මේ නිෂ්පාදන වැඩි කරන ක්‍රමවේදී තත්තුල ඇදීම හැර මේ දැන් ස්වල්ප මොහොතකට කලින් සභාව තුළ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නගපු ඒ චෝදනා එක්ක පැටලිලා වැඩක් නැහැ. ඒ නිසා අපි ව්‍යවසායකයන් සහ රාජ්‍ය යාන්ත්‍රණයට වඩා ප්‍රසස්ස ලෙස ආදායම් එකතු කරන, ආදායම් උත්පාදනය කරන පුද්ගලයෝ සහ ආයතන වලට ප්‍රසස්ත සේවාවක් ලබා දීම රාජ්‍ය යාන්ත්‍රණයෙන් විය යුතුයි සහ ඒ අවධාරණය කළ යුතුයි කියන කාරණාව මම අඳුල්ලා දෙනවා. නැත්තම් විජිත හේරත් මැතිතුමා කතා කරා, එතුමා ස්ථිර නොකරපු එක ගැනත් රජයට බයිනෝ. එතුමා රස්සා වැඩිවීම පිළිබඳවත් රජයට බයිනෝ. එතුමා රස්සා නොදීප පිළිබඳවත් රජයට බලනවා. තනතුරු තනතුරු ගත නොකිරීම පිළිබඳවත් රජයට බයිනවා. පඩි වැඩිවීම පිළිබඳවත් රජයට බයිනවා. පඩි අඩුනම් අඩුවීම පිළිබඳවත් රජයට බඳිනවා. ඒ වගේම මම දැක්ක පඩිවල විෂමතාවයන් පිළිබඳවත් බයි. ඉතින් ඒක මං හිතන්නේ ආණ්ඩුවක් කරපු නැති සහ ආණ්ඩුවක් කරන්න කවදාවත්ම බැරි කෙනෙකුට බොහොම සැහැල්ලුවෙන් පැහැදිලිව මේ සභාවක් වැනි තැනකට ඇවිල්ලා විශේෂයෙන්ම මන්ත්‍රී වරප්‍රසාද් වලට මුවා වෙලා කිසිම අවස්ථාවකට කිසිම මොහොතකට අධිකරණයටත් ගෙනියන්න බැරි නිසා මෙතන ඉඳලා ඕන ප්‍රකාශයක් කරන්නට පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මෙවැනි ප්‍රකාශ දීර්ඝ කාලයක් තුළ අපේ රට තුළ ක්‍රියාත්මක කිරීම තුළ තමයි මේ ව්‍යවස්ථාදායක සභාව සෑහලුවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය නිලධාරියාට සමහර අවස්ථාවලදී තමන්ගේ අභිමතයේ දක්ෂතාවයේ පරිදි ඒ සේවය තුළ සක්‍රීය දායකත්වය දෙන්නට නොහැකි වෙලා තිබෙන්නේ කියන එක මම විශ්වාස කරනවා. මේ සභාව තුළ අද දවසේ මට අදහස් දක්වන්න ලැබීම මම දකිනව දෛවෝපතගත සිදුවීමක් විදිහට. අම්මා තාත්තා බාප්පා මහප්පා අත්ත මුන්ත කිරිකිත්තා පනත්ත කියන කවුරුත්ම දේශපාලනික වශයෙන් කිසිදු සම්බන්ධතාවයක් නොමැති මට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අද මේ වැය ශීර්ෂයේ කතා කරන අමාත්‍යංශ දෙකම දායක වුණා. මගේ දේශපාලනයේ පෙකණිවැල උප්පත්තිය නිර්මාණය වෙන්නේ තරුණ සේවා සභාව තුළ. එදිනෙන් ඔබට ඇවිල්ලා පළාත් පාලන ආයතනයේ නාත්තන්ඩි ප්‍රාදේශීය සභාව තුළ තරුණ සමිතියේ සමාජිකයෙක් විදුරුම් බැඳුණු මම නාත්තන්ඩි ප්‍රාදේශීය සභාව
ගරු ඇමතුමා මුතුන්ට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහටත් වයඹ පළාත් සභාවේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් විදිහටත් මේ උත්තරීතර පාර්ලිමේන්තුව අවස්ථා දෙකකදී 2015-2020 ලංකාවේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නියෝජනය කරලා මහජන නියෝජිතෙක් විදිහට පුත්තලන් දිස්ත්‍රික්කය තුලින් මේ දේශපාලනට එන්න ලැබීම පිළිබඳවත් මම තාමත් ගෞරවපූර්වකව පුත්තලන් දිස්ත්‍රික් ජනතාවට මගේ ස්තුතිය ගෞරවය මේ මොහොතේ පුද කරනවා. ඒ වගේම ග්‍රාම සේවය අවසන් 14022ක් තුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 236කට ආසන්න ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ දිසාපති කාර්යාලය 25ක් තුල ලංකාවේ දේශපාලනයේ පරිණතම දේශපාලන නායකයෙකුගේ අනුදැනුම සෙවනැල්ල මත මේ සේවාව කරන්න මේ රාජ්‍ය අමාත්‍යංශ ලැබීම පිළිබඳව මම අභිමානෙන් සතුටින් කතා කරන්නේ. මම හිතන්නේ විපක්ෂෙන් චෝදනා කළා අපිව හිර කරලා අපිට වැඩ දීලා නැහැ, අපේ වැඩ සීමා කරලා අපේ විෂයපතේ කපලා කියලා නැහැ. මේ පාර්ලිමේන්තුවට දිනේෂ් ගුණවන්දන මැතිතුමා තමගේ අම්මගේ කුසේ නූපන් දරුවෙක් විදිහට මේ පාර්ලිමේන්තුවට පය ගාපු පරිණත දැනුම තමයි අපිට කවදාවත් අපේ තරුණ දක්ෂ හැකියාවන් නිර්මාණශීලීත්වයේ මේ සමාජගත කරද්දී ඒවා කපන්න කොටන්න සහ ඒවා තැන් තැන් වලින් විලංගු දාන්න ඔහු උත්සාහ කළේ නැහැ. ඔහු සෑම විටම අපිට උපදෙස් අනුශාසනා දුන්නා හරි දේ කරන්න, හරි වැඩට දායකත්වයේ දක්වන්න. නිසා මේ වැය ශීර්ෂයට කතා කරන්න ඔබතුමා වේලාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය ගෞරවය පුද කරමින් මේ හා සම්බන්ධ වෙලා අදහස් දක්වපු හැම දිනාටම අපි අමාත්‍යංශයේ සියලු දෙනාගේ ස්තුතිය ගෞරවය පුද කරමින් මානිහෙඩ වෙනවා. හැමෝටම බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි එමතුමා. ඊළඟට ගරු මයන්ත දිසානායක මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
Honorable Chairman, it is my belief that the youth of this country is our greatest asset. I also believe, Honorable Chairman, that we must hand over a country or hand down a country to the next generation that is a better country than what we inherited from our parents. I know when you talk about our parents, I don't mean any disrespect. And I know my parents, I give them merit and I think about them every single day. However, we must look at where we are today in this country. We have 2,500 years of great history in this country, recorded history. We are nearly 45 years of independence in this country. But where are we? Has this system brought us the changes that we require? Has this system brought about political stability? Has this system brought about economic stability? Can we move forward in this manner? Or, when the Honorable Prime Minister is here, a great friend of my father's, I would like to ask the question, Honorable Chairman, must we now look at a completely new system? Must we look at a system where we are throwing the baby and the bathwater out. Honorable Prime Minister is in a situation now, in a political situation today, where he can bring about that change. He can bring a new political culture. To a large extent, what the Honorable President proposed as the Finance Minister, many of us agree with, at least on policy. But we are debating today as to how we can implement and what is the best course of action in terms of changing this country's fortunes around. Honorable Chairman, the youth are leaving. Educated people are leaving this country. Professionals are leaving this country. We are once again faced with an immense brain drain. It is very simple and very easy, Honorable Chairman, even for businesses in this global economy to move around. Businesses from Sri Lanka are moving to countries like Bangladesh. Garment factories are closing down. So it is nice to have a policy in place, but Honorable Chairman, we need to come together in terms of implementing and maybe perhaps stop petty politics in this country, because the point I'm trying to make is that system that we have implemented all these years, the system that we have tinkered with, has failed this country, and we need to move forward from now on. Honorable Chairman, there is fire beneath the ashes. Alu yata gini me rate. Tama tega gatlu diyeno. We are still faced with those problems. People have gone from 3 meals a day to 2 meals a day, to 1 meal a day. And we are hearing very troubling and sad news about law and order. I don't wish to raise too much time on and speak on this now, but Honorable Prime Minister knows that if we continue in this manner, I think we have now fallen from bad to worse, and we won't have anywhere else to fall. අර සිංහලෙන් කියනවා පැදුරෙන් බිමට වැටලා තියෙන්නේ කියලා. හැබැයි බිමනුත් දැන් මෙහෙ විදිහට ගියොත් අපි කොයි තත්ත්වෙට ඉතුරු වෙන්නේ කියන එක මේ අවස්ථාවේදී අහන්න ඕනේ. ගරු සභාපතිතුමනි, මම පැවසු පරිදි තරුණයන් අද අහනවා මොකද්ද අපිට වෙන්න යන්නේ? What is our future? The youth in this country are asking. We must answer this. We have to answer this. Honorable Chairman, in 2020, we had a global pandemic, the corona pandemic. The entire world was shut down. The entire world was shut down. People lived in fear and in isolation. We had that in this country also. But for the youth of this country, I think socially, they were somewhat isolated. We have not, although we talk about it, we have not yet implemented a system where to catch up in terms of our education and our experience and our exposure to other youth. We have not implemented a system or a program to bring them up to speed. Now, other countries in the world, especially the developed countries in the world, are reopened schools, social interaction is taking place, and to some extent, you can't catch up for lost time, but to some extent, the youth of those countries are actually catching up in their social interactions and their educational advancements. Honorable Chairman, when I speak to young people, especially nowadays, when I speak to young people, sometimes they tell me it is useless. It is hopeless. There is no point in getting involved in the political process. We must look after ourselves. We must look after our families. But I think we must change this mindset. And we must look at a system where all of us can get involved, and we can allow the youth of this country to get involved and actually drive policy and politicians. It's not something that is only going to be limited to when there's election cycle. But certainly, we must get them involved, and we must reset this country. If not, I don't know where it's going to lead. I also know that this country is a great country, and we must reject cynicism and pessimism, two words that I don't think we must even talk about with our kids. We must reject it, and we must look at optimism and how we can tell our kids, we can tell the next generation of this country, we got this, you can do it, and as a country we can face any challenges that's coming our way. Honorable Chairman, there was an initiative in the USA, My Brother's Keeper, that was actually introduced by the former President Barack Obama. In this initiative, he actually tries to have a system where older children, older kids, can actually mentor the younger kids. So I'm asking the Honorable Minister of Youth and Sports to introduce a system of that nature here, where we can build a mentoring system in this country. Time is running fast, a lot to say. But basically, a system that can be introduced where not just political leadership, but leaders in those communities, young kids, who may be politically ambitious, independent of what political parties they want to be in, can get involved in the process and have a mentoring system. Again, I'm very proud today that the Honorable Minister of Sports and Youth is actually from a Mahaveli zone. His father, his great father, used to come home and speak to us and see us all those many years ago before he passed. So a great appreciation for his father, and I remember him very fondly. Honorable Chairman, one more example, I wish to say that I met a doctor recently, a surgeon. He's from Girandrukote. His parents moved 35, 40 years ago when my father was doing the Mahaveli. He is the first generation doctor from Girandrukote of that generation. It makes me very proud. I wish to close with Robert Kennedy's quote, challenges of our world requires the qualities of youth. This was said by Robert Kennedy, who is the younger brother of John F. Kennedy. So I close with that. I thank you for the time. Many things that I can say. Also, Honorable Prime Minister, regarding bullying and LGBTQ issues in this country, there is a private member's motion that has been brought forward by Honorable Daluwatta. I would like to see that motion brought forward as soon as possible, and we as a house can get together and work. Thank you for the time. Training, and more training is what we require. Let's set the country anew. Let's travel on a new path and get this country going again. Thank you very much for your time.
Meelangata Garu Vijita Veeruguda Mathuma Vathumata Vinadi Ataka Kalayatthi.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි අද ඉතා වැදගත් විෂයන් කීපයක් සාකච්ඡා කරන දවස රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යාංශය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වගේම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ඉතා වැදගත් අමාත්‍යාංශ ගණනාවක වැය ශීර්ෂ පිළිබඳව අදහස් දක්වන මේ මොහොතේ ඉතා සුළු වේලාවක් අදහස් කීපයක් දක්වන්නට අවස්ථාව ලබා දුන්නා. අපි දන්නවා සමස්ත රාජ්‍ය සේවයේ සැකිල්ල විදියට අපිට හඳුන්වන්න පුළුවන් රාජ්‍ය පරිපාලන හා ඒ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය. මොකද අපි මේ රටේ ලක්ෂ 220ක් පමණ වන පුරවැසියන් වෙනුවෙන් උපතේ ඉඳලා සෑම පුද්ගලයෙකුටම උපතේ ඉඳලා මරණය දක්වා ජීවත්වීමේදී අවශ්‍ය වන විවිධාකාර සේවාවන් සපයන්නේ මේ රාජ්‍ය සේවය. මේ රාජ්‍ය සේවය ගත්තම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඒ වගේම ඒ හා බැඳුණු විවිධ ආයතන තියෙන. අනෙක් පැත්තෙන් පලාසභාව පළාත්පාලන ආයතන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවසානයේ ග්‍රාම නිලධාරී කොට්ටාස දක්වා මේක විහිදිලා යන. එතකොට මේ තුළ සමස්ත රාජ්‍ය සේවය ගත්තොත් වර්තමාන වෙනකොට 116කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ රාජකාරි කරන. හැබැයි මේ රාජ්‍ය සේවය අපි බලාපොරොත්තු වෙන විදිහට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නම් ඉතා නිවැරදිව ජනතාවගේ අවශ්‍යතා හඳුනගෙන ඒ ජනතාව වෙනුවෙන් සේවාවක් ඉෂ්ට කරනවා නම් ඒ වගේම රජයේ ප්‍රතිපත්ති විශේෂයෙන්ම රජයේ අරමුණු පෙරදරි කරගෙන රාජ්‍ය ප්‍රතිපත්ති නීත්‍යානුකූල නිවැරදිව ක්‍රියාත්මක කරනවා නම් මම හිතන්නේ මේ රාජ්‍ය සේවය ඉතා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වගේම රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ තියෙන කලකිරීම සැකය අවිශ්වාසය දුරු වෙනවා. කොහොම වුණත් අපේ රාජ්‍ය සේවය පිළිබඳව අපිට සාධනීය නොවන ආකාරයෙන්ම බලන්න බෑ. මේ තරමින් හරි රාජ්‍ය සේවය පවත්වගෙන යන්නේ මේ ජනතාවගේ විවිධ අවස්ථාවලදී ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න. ඒ ඉෂ්ට කරගන්නට අවශ්‍ය සියලුම කටයුතු සලසන්නේ මේ රාජ්‍ය සේවය. හැබැයි දැනට පවතින තත්ත්වයට වඩා මේ තත්ත්වේ වඩා කඩිනම් කරන්න පුළුවන් නම්, වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන් නම්, වඩාත් විනිවිදභාවයකින් මේ සේවාව ලබා දෙන්න පුළුවන් නම් මේක මේ රටේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන මහඟු සේවාවක් වෙනවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල අපි දැක්ක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එතුමා මේ රාජ්‍ය සේවය පිළිබඳව බොහෝ දේවල් කතා කළා. ඒ මාධ්‍ය හරහාත් අපි ආගෙන හිටියා. ඒ වගේම විවිධ චක්‍රලේඛනය මේ රාජ්‍ය සේවයේ තියෙන අඩුපාඩුකම් යම් ආකාරකින් හෝ සකස් කරගන්න එතුමා කටයුතු කරන බවක් අපිට දකින්නට ලැබුණා. ඉතින් ඒ නිසා වර්තමානයේ මේ අමාත්‍යාංශ භාරව කටයුතු කරන්නේ අපේ අග්‍රාමාත්‍යතුමා දිග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බොහොම පරිණත දැනුමක් තියෙන 1983 ඉඳලා දේශපාලනට සම්බන්ධ වෙලා ඒ වගේ විපක්ෂයේ ඉඳලා විවිධ අමාත්‍යාංශවල වැඩ කරලා එතුමාට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම එතුමාගේ අමාත්‍යාංශවලින් කළ හැකි උපරිම සේවාවන් ඉෂ්ට කළා කියලා විශේෂයෙන් අපි පිළිගන්නවා. මොකද එතුමා අමාත්‍යාංශ ගණනාවක වැඩ කරනකොට එතුමාගේ හැකියාව පෙන්වලා තියෙනවා. අපි විශ්වාස කරනවා එතුමා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශෙත් කටයුතු බොහෝ වෙලාවට නිවැරදි කරන්න එතුමා කටයුතු කරයි, එතුමා ලොකු කැපවීමක් කරයි කියලා හිතනවා. ඒ වගේම එතුමාට හොඳ වැඩ කරන්න පුළුවන් දක්ෂ රාජ්‍ය අමාත්‍ය වෘද්ධපලක් හම්බෙලා තියෙනවා, ජානක වක්කුඹුර මැතිතුමත්. ඒ වගේම අපේ අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා. ඒ වගේම මතක් කරන්නට ඕනේ අපි සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරි වසම් ලංකාවේ 14,222ක් තියෙනවා. මේ ග්‍රාම නිලධාරි කොට්ටාසේ නියස්ටිය විදිහට අපි සැලකුවොත් මේ රාජයේ ප්‍රතිපත්ති ඒ වගේම ඒ වැඩපිළිවෙළවල් ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආයතන හරහා අවසාන වශයෙන් ක්‍රියාත්මක කරන නියස්ටිය තමයි ගම නැත්නම් ග්‍රාම නිලධාරි කොට්ටාසේ. මේ ග්‍රාම නිලධාරි කොට්ටාසේ තුල ඒ සියලුම දේවල් ඒ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මං හිතන්නේ ගොඩාක් ප්‍රශ්නවලට විසඳුම ලැබෙනවා. ඉතින් මේ ගම මුල් කරගෙන ග්‍රාම නිලධාරි වසමේ ශාල නිලධාරි පිරිසක් ඉන්නවා. මං සාමාන්‍යයෙන් පොඩ්ඩක් කොලේක සටහන් කරගත්තා. ග්‍රාම නිලධාරි මහත්මත්, සංවර්ධනධාරි මහත්මත්, සමෘද්ධි සංවර්ධනධාරි මහත්මා වගේම කෘෂි පරිවේශන නිලධාරිතුමන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය, ප්‍රජා පොලිස් නිලධාරිතුමා වගේ නිලධාරි මං හිතන්නේ 6කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒකම මේ ගම කේන්ද්‍ර කරගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක විශාල
ගරු ඇමතිතුමා ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා තව.
ඒ බෞද්ධ කටයුතු සමායෝජක වනිතා සංවර්ධන නිලධාරි, මුල්ලමාවිය සංවර්ධනධාරි, සහන සොහිරිය නිපුණතා නිලධාරි, පොල් සංවර්ධනධාරි, රබර් සංවර්ධනධාරි, සුළු අපනයන සම්බන්ධ ඒ වගේම ක්‍රීඩා නිලධාරි, යෞව නිලධාරි මම හිතන්නේ ලොකු ලැයිස්තුවක් තියෙනවා. මේ නිලධාරීන් සියලු දෙනා හරියට තමන්ගේ රාජකාරි ඉෂ්ට කරනවා නම් මේ රාජ්‍ය සේවය බොහෝ කාර්යක්ෂම වෙනවා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමාට පුළුවන් මේ නිලධාරීන් සම්බන්ධීකරණය කරලා ඒ කටයුතු කරන්න. ඒ වගේම මේ හරියට සේවාවක් ඉෂ්ට කරන තමන්ගේ රාජකාරිය තමන් ලබා ගන්න වැටුපට මේ රට වෙනුවෙන් ජන සමාජය වෙනුවෙන් සේවාවක් කරන නිලධාරීන්ට කාර්යක්ෂමතාවය වෙනුවෙන් මෛතන ඇගීම් ක්‍රියාවලිය කාර්යසාධන ඇගීමක් තියෙනවා නම් වටිනවා. මේක සෑම නිලධාරියෙකුටම කාර්යසාධන ඇගීමක් කරලා ඒ අයගේ ස්ථානමාරුවීම් වලදී ඒවගේම ප්‍රමෝෂන් වලදී විවිධ තනතුරුවලට යාමේදී මේක ඇගීමකට ගන්න ඕන ඉතා වැදගත්. ඒවගේම ඉතා වැදගත් නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කරන්න ඕන. මේ නීති රීති තුළ ඒ නිලධාරියට හරියට රාජ්‍ය කරන්න පුළුවන්
නීතිකරු එතුමා අවසන් කරන්න
ඕන. ඒවගේම මේ අයට ජීවත් වීමට සරිලන වැටුපක් ලබා දිය යුතු වෙනවා. අපි දන්නවා මේ වර්තමාන කාල සීමාව තුළ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව වැටුප ස්ථාවරව ලබන්නේ. ස්ථාවර වැටුපක් ලබනකොට මේ වෙනස් වන ජීවන වියදමට වෙනස් වන බඩුමිලට දරාගන්න පුළුවන් ආකාරයේ වැටුපක් අවශ්‍යයි. එනිසා වර්තමාන සමාජ ආර්ථික සන්දර්භය තුළ ඒ වගේ වැටුපක් ලබා දීමට නොහැකියාවක් තියෙනවා කියලා අපි කවුරුත් පිළිගන්නවා. නමුත් අපි විශ්වාස කරනවා අඩුම තරම එන අවුරුද්දේ මැදකදී හෝ මේ රාජ්‍ය සේවකයන්ට පිළිබඳ සැලකීමක් දක්වනවා නම් එයාගේට වැටුප් වැඩි කිරීමක් හෝ එයාට ඒ දීමනා වැඩි කිරීමට කටයුතු කරනවා නම් වඩාත් හොඳයි කියන එල්ලීම සහයෝජනාව කරමින් මගේ කතාව නිම කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට කරු සාරති දුෂ්පන්ත මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මුලස්සනාරුවඩ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ විවාදයට සම්බන්ධ වෙනකොට මුලින්ම අපි සතුටු වෙනවා අපේ සීතාවක පුරවරයෙන් අග්‍රාමාත්‍යවරයෙක් බිහි වෙලා තිබෙනවා. අපේ අල්ලපු වැටේ අපේ බොහොම හිතවත් එතුමාට බොහොම ලොකු කාර්යභාරයක් පැවතිනවා. එක පැත්තකින් එතුමාගේ දරණ තනතුරත් එක්කලා විශේෂයෙන්ම සමස්ත රාජ්‍යාන්තරණයට තිබෙන වගකීමත් එක්කලා ඊට එහා ගිය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම පිළිබඳවත් එතුමාට ලොකු බාරි දූර වගකීමක් දැන් පැටවිලා තිබෙනවා. අපිට මතකයි දැන් බොහෝ වෙලාවට මම මේ පාර්ලිමේන්තුවේ සමහර කතා අහගෙන ඉන්නකොට දැන් අද පළාත් සභා ප්‍රාදේශ සභා පිළිමදව අපි මේ අමාත්‍යංශ පිළිබඳව කතා වෙනවා. හැබැයි මේ අමාත්‍යංශ පිළිබඳව කතා බහේදී සමහරු පටලවාගෙන ඉන්නවා පළාත් සභා පිළිබඳ කතා බහ කරන කාරණාවේදී පළාත් සභා පනතයි සීමා නිර්ණ වාර්තාවයි පටලවාගෙන කතා කරනවා. ඒක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕනේ අද පළාත් සභා මැතිවරණය මෙපමණ දුරට කල් යෑම පිළිබඳව තම තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා කවුද වගකීම යුතු කියලා. ඒක බොහොම පැහැදිලිව මුලින්ම කියන්නට ඕනේ. හැබැයි ඊට එහා ගිය වගකීමක් නීත්‍යානුකූල අන්දමින් අද අග්‍රාමාත්‍යවරයා බැඳලා ඉන්නවා. ඒකට හේතුව තමයි සීමා නිර්ණ වාර්තාවට අපි බොහෝ දෙනෙක් විරුද්ධ වුණා පළාත් සභා ඡන්දය පනත සම්මත කරාට පස්සේ. එතකොට වර්තමාන ජනාධිපතිවරයා තමයි අග්‍රාමාත්‍යවරයා හැටියට හිටියේ. එතුමාට මාස දෙකක කාලයක් විතරයි දුන්නේ මේකේ වාර්තාව සම්පූර්ණ කරලා ජනාධිපතිවරයාට බාර දීලා ගැසට් කරන්න. එතුමා ඒක කරේ නැහැ. එනිසා අද තමුන්නාසලගේ නායකයා. තමුන්නාසලම මට මතකයි 2015 ඒ ආණ්ඩුවේ අතරතුර කාලය තුළ ඒ ඉදිරියට ආණ්ඩුව එන කාල සීමාව අතරතුර පළාත් සභා මැතිවරණය විරුද්ධ පළාත් සභා මැතිවරණය කල්දමන්ට විරුද්ධව කොච්චර කතා කරාද කියලා. ඉතින් ඒ නිසා අද තමුන්නාසලට දෙන වගකීමක් මම හිතනවා ඒ වගකීම නව අග්‍රාමාත්‍යතුමා ඉෂ්ට සිද්ධ කරයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි බලාපොරොත්තු වෙනවා. මොන ක්‍රමයකට හරි පරණ ක්‍රමයකට හරි කමක් නැහැ. මැතිවරණය තියන්නේ කියන එක තමයි අපි අපේ පක්ෂ මතය හැටියට කියන්නේ. ඒ වගේම ප්‍රාදේශ සභා මැතිවරණය ගැනත් යමක් කියන්නට ඕනේ. දැන් ආයි සීමා නිර්ණ කමිටුවක් දාලා තිබෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ ෆ්‍රැන්චයිස් කියන එක රයිට් ටු වෝට් කියන එක අපිට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්ම අපිට ලබා දීලා තියෙන දෙයක්. අපේ අයිතියක්. පාර්ලිමේන්තු පළාත් සභා මැතිවරණ වල ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ හිටපු අගමිනිසුරු ප්‍රියසාත් දිප්මැතිතුමාගේ බොහොම පැහැදිලි තීන්දුවක් තියෙනවා ප්‍රාදේශ සභා මැතිවරණත් ජනතාවගේ අයිතියක් කියන එක. ඒක වෙනස් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒ වගන්ති වලට ගිහිල්ලා ඉවර වෙලා ජනමත විචාරණයකට පැහැදිලිව යන්නට ඕනේ. ඒ නිසා අපි මුලින්ම මේ පනත් පිළිබඳව කතා කරනකොට අපි තමුන්නාසනෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ මේ අයිතීන් අපිට වහම ලබලා දෙන්න. ඒ තුළ අපි විශ්වාස කරනවා අද මේ ඇති වෙලා තිබෙන මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඇති වෙලා තිබෙන අනිකුත් ප්‍රශ්නවලට යම් විසඳුමක් ලබා ගැනීම කෙරෙහි බලපවත්නා දේශපාලන ස්ථාවරභාවය යම් තාක් දුරකට ඇති කරන්නට අපිට පුළුවන්කම ලැබෙවිය කියන විශ්වාසය බොහොම පැහැදිලිව අපිට තිබෙනවායි කියන එක මතක් කරන්නට ඕනේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ පළාත් සභාව සහ ප්‍රාදේශ සභාව මැතිවරණ මොකද දැන් මැතිවරණ කොමිසමට උඩින්නේ ඇත්තටම පාර්ලිමේන්තුවේ උපරිමාධිකරණයයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ එතනදී යම් යම් සැක සංකා මතුවෙන්න තිබෙනවා ඉදිරි කාලය තුළ තමුන්නාසලගේ මේ හැසිරීමත් එක්කලා. ඒ නිසා අපි වහාම මේ මැතිවරණ දෙකම මුලින්ම ඉල්ලා සිටිනවායි කියන එක මතක් කරන්නට අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි කාන්තා නියෝජනයේ 125ක් දිය යුතුයි කියලා මේ පනත් වලට එක්කාසු කරේ. ඒ නිසා අපි ඒ අයිතියත් ඒ ආකාරයටම ඉල්ලා සිටිනවා. කාන්තා නියෝජනය අඩු කරන්න යන්න එපා. ඒක අපේ පක්ෂය ගෙනාපු යෝජනාවලියක්. ඒ සඳහා අවශ්‍ය කරන ඒ යෝජනාව අයින් කරන්නේ නැතුව ඒක තවත් ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදන්න කියන එක අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම අද සමස්ත රාජ්‍ය සේවකයාට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රාජ්‍ය සේවකයාගේ කළමනාකරණය ගැන සහ ඵලදායිතාවයේ කාර්යක්ෂමතාවය ගැන කතා කරලා වැඩක් තියෙනවද මේ මිනිස්සු කණ්ඩ නැතුව ඉන්නකොට? දැන් එදා රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 50,000 නම් අද මේ උද්දමනියත් එක්කලා ඒක නිකන් රුපියල් 20,000ක් වගේ. රුපියල් 20,000ක් වගේ. අද ජීවත් වෙන්න බෑ. අද රාජ්‍ය සේවකයාගෙන් කී දෙනෙක් අද පර්සනල් ලෝන් දාලා තියෙනවද? ණය අරගෙන තියෙනවද? දැන් විචල් අනුපාතයට පොලිය තියෙනකොට ඒවැ පොලි ප්‍රමාණය කොච්චර වැඩි වෙලා තිබෙනවද? මම හිතන්නේ BOC එකේ විතරක් 9 ඉඳලා 18ට ගියා. ඒක ගිවා ගන්න බැරි ඉඳලා ආයි 13ට විතර කරා. 13ට විතර කරා. කෙසේ නමුත් පොලි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයා කබලෙන් ලිබට වැටලා තියෙන්නේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා මුලසනාරුවට මන්ත්‍රීතුමනි. දැන් දීප්ත ව්‍යාප්ත සේවාව තියෙනවා. අපේ රටට අත්‍යවශ්‍යම කරන සේවාව. දැන් මේ රාජ්‍ය සේවය ගත්තාම ලක්ෂ 15කට අයිති වෙන සේවාව ඇතුළෙම තිබෙන අපිට අත්‍යවශ්‍ය සේවාවන්. මේ අත්‍යවශ්‍ය සේවන් කිසිසේත් කප්පාදු කරන්න බෑ. දැන් රජයේ ප්‍රතිපත්තිය තමයි මේ වෙනකොට බඳවා ගැනීම සියල්ල අහෝසි කරලා තියෙනවා. දැන් උදාහරණයකට සමෘද්ධි නිලධාරීන් 6,000ක් විතර ලබන අවුරුද්ද වෙද්දී පෙන්ෂන් යනවා. සමෘද්ධි නිලධාරීන් 6,000ක් විතර ලබන අවුරුද්ද පෙන්ෂන් යනවා. ඉතින් මේ අත්‍යවශ්‍ය සේවාවල් ටික අත්‍යවශ්‍ය සේවාවලට බඳවා ගැනීම නැවැත්තුවාම මම කියන්නේ මේ ලක්ෂ 15 පිළිබඳව නෙවෙයි. මෙතන ඉන්නවා 50,000 60,000 ප්‍රමාණයක්. 50,000 60,000 ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හොයා ගන්න බැරි වෙනවා. දිසාපති කෙනෙක් හොයා ගන්න බැරි වෙනවා. රාජ්‍ය ආන්තරණයේ මුලිමුලින්ම කඩාගෙන වැටෙනවා. ඒ කඩා වැටීම තුළ අපිට සැකයක් ඇති වෙනවා. තමුන්නාසලා දැන් මේ ලාභ ලබන ආයතන ටික විශේෂයෙන්ම ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා පුද්ගලීකරණය කරන්න යන ගමනත් එක්කලා දෙයනේ ඉදිරියට ග්‍රාම සේවක මහත්වරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේවත් පුද්ගලීකරණය කරයිද කියන සැකය අපිට බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේ යන්නේ කොහෙටද කියන කාරණාව පිළිබඳව අපි බොහොම පැහැදිලිව විමසා බැලිය යුතුයි. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ අනික් ප්‍රශ්නේ තමයි පහුගිය කාලේ මම සතුටු වෙනවා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමා ඇත්තටම අපේ මේ රාජ්‍ය පරිපාලන ඇමතිකමේ සිටීම් පිළිබඳව. මම හිටියා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපති වෙලා. ගරු මූලාසනාරූණ මන්ත්‍රීතුමනි කියන්න කනගාටුයි මම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙලා ඉන්න වකවානුව ඇතුලේ ප්‍රාදේශීය ලේකම්වරයා විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගේ මම පක්ෂය කියන්නේ නැහැ මේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වැලි පර්මිට් නැතුව වැලි ටික දාලා ඇල්ලුවාය කියලා. ඒ වගේම කොරෝනා කාලේ බලෙන් කඩවල් ටික අරගෙන හිටියාය කියලා. අත්අඩංගුවට ගන්න පොලිසියට කතා කරලා මේ වැඩ කටයුතු කරපු නිසා සතියක් ඇතුළත හිටපු රාජ්‍ය පරිපාලන ඇමතිතුමා අපේ මාවනල්ල ප්‍රාදේශීය ලේකම්වරයාව මාරු කරලා දැම්මා. ඔන්න තමුන්නාසල දුන්නුරු ආණ්ඩුවේ රජයේ සේවකයාගේ ස්වාධීනත්වය.
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ නිසා ගරු දාසිරි ජයසේකර ඇමතිතුමාගේ කාලෙනුත් මම යම් වෙලාවක් ගන්නවා. ඒ නිසා පෞගේ කාලය සීමාව ඇතුළේ රාජ්‍ය සේවකයාගේ කොන්ද කඩලා දැම්මා. කිසිම ස්වාධීනව වැඩ කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී ඉන්නවනම් මෙතන හොයලා බලන්න පුළුවන්. පෞගේ කාලේ රාජ්‍ය මේ විදිහට කැපවීමෙන් වැඩ කරපු රාජ්‍ය සේවකයෝ කී දෙනෙකුට තනතුරු වලින් දාලා යන්න සිද්ධ වුණාද? වෙන වෙන තැන් වලට ස්ථාන මාරු වීම අරගෙන යන්න සිද්ධ වුණා පෞගේ කාලේ. මම එතකොට ආණ්ඩුවේ හිටියේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි මම ඒ කාරණාව තමුන්නාසල්ට කියන්න පුළුවන් මම කියන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා මේ විදියට ස්වාධීනත්වයෙන් නැති කරා බහුවිය කාල සීමාව තුළ රාජ්‍ය සේවයේ. ඒ නිසා බොහෝ රාජ්‍ය සේවකයෝ කලකිරුණා. බොහෝ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල නියෝජිතයෝ ප්‍රාදේශ සභාවල නියෝජිතයෝ හැසිරුණු ආකාරය පිළිබඳව තමුන්නාසල්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. අද බොහෝ වෙලාවට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා කිව්වහම මුල අසනාරුවට මන්ත්‍රීතුමනේ මම මේ ඔක්කොටම නෙමෙයි කියන්නේ. යම් කාණ්ඩයක් ඉන්නවා අද ඉන්නේ කොන්ත්‍රාත් කරන්න විතරයි. කොන්ත්‍රාත් කරන්න විතරයි. අර ඉහළෙන් දුන්නු ආදර්ශය පහළට ගිහිල්ලා ඉවර වෙලා දැන් කොන්ත්‍රාත් එක විතරයි ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සල්ලි අම්බ කරන එක විතරයි ඔළුවේ තියෙන්නේ. ඒ නිසා දැවැන්ත පරිවර්තනයක් අද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන කාලයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මම පළාත් සභාවේ අවුරුදු 7ක් හිටියා. මම නියෝජ්‍ය සභාපතිවරයා හැටියටත් පළාත් සභාවේ හිටියා. පළාත් සභාවේ බොහෝ යහපත් පැති තියෙනවා. බලය විමධ්‍යගත කිරීම තුළ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට විසඳුමක් හැටියට පළාත් සභාව අපි ගෙනල්ලා තිබෙනවා. හැබැයි අපි සියලු දෙනා ඒ ප්‍රශ්නේ කතා කරනවා මිසක් අද පළාත් සභාවල වෙන අකටයුතුකම් ගැන කතා කරනවද? අකටයුතුකම් ගැන කතා කරනවද? ගරු මූලාසනාරූණ මන්ත්‍රීතුමනි, මම මතක් කරන්නට ඕනේ කියන්න ලැජ්ජයි, සමහර ආණ්ඩුකාරවරු ඉන්නවා මාස දෙකක් පිටරට ඉන්නේ, හැබැයි තමන්ගේ ඉන්ධන දීමනාව අරගෙන තිබෙනවා. එහෙම මිනිස්සු තමයි අද පහලට, එහෙම මිනිස්සුන්ගේ පහලට දෙන ආදර්ශය මොකද්ද? පළාත් සභාවල දානවා අධිකාරි බොහොම ලේසියෙන් පහසුවෙන් වැඩ ටික කරගන්න. බොහොම ලේසියෙන් පහසුවෙන් කිසිම රාජ්‍ය නිලධාරියෙකුට යටත් වෙන්නේ නැතුව පහසුවෙන් වැඩ කරගන්න අධිකාරි ටිකක් දානවා. අද දාපු අධිකාරි වලින් කොච්චර හොරගම් කරලා තියෙනවද? අද කිසිම අධිකාරියක් ලාභ ලබනවද? කිසිම අධිකාරියක් ලාභ ලබන්නේ නැහැ. මේවා දැම්මේ තනිකර හොරා ගන්න බහුවේ කාල සීමාව ඇතුලේ. ඒ නිසා අර උතුරු නැගෙනහිර ප්‍රශ්නය ඒකට ලබා දුන්න විසඳුම හරි. නමුත් එතනින් එහාට ගිහිල්ලා මේ පළාත් සභාව ඇතුලේ වෙන මේ මහා විනාශය, මේ මහා මුදල් කාබාසිනියා කිරීම පිළිබඳව අද අපිට කාගෙන්ද අහන්න තියෙන්නේ? ඒ නිසා මේ සියල්ල ජනතාවගේ මුදල්. ඒ නිසා දැන් ප්‍රාදේශීය සභා ටික තියෙනවා. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මැතිවරණයකටයි කියලා. අද මම දන්න විදිහට අද මුදල් අමාත්‍යාංශයෙන් මේ හැමතැනින්ම චක්‍රලේඛයක් ගිහිල්ලා තියෙනවා. කොහෙවත් තියෙන මුදල් ටික වියදම් කරන්න බෑ. ඔබතුමාත් ප්‍රාදේශීය නගර සභාවක හිටපු නියෝජිතයෙක් හැටියට ඔබතුමා දන්නවා කමිටු රාශියක් තියෙනවා නගර සභාවල ප්‍රාදේශීය සභාවල. මන්ත්‍රීවරු අන්නේ කමිටු වල අදාළ යෝජනාත් එක්කලා තමයි ඒ සභාවල වැඩ කටයුතු කරන්න ඕනේ. හැබැයි එහෙම තත්ත්වයක් හදවතට ගෙනකොට ඔබතුමාටවත් කියන්න පුළුවන්ද එහෙම තත්ත්වයක් උද්ගත වෙනවයි කියලා? එහෙම තත්ත්වයක් උද්ගත වෙන්නේ නැහැ. බොහොම පැහැදිලි විදිහට මේ පෞගේ කාලේ සැකසුණු දේශපාලන පසුබිමත් එක්කලා ප්‍රාදේශීය සභාපතිවරයා අත්නොමතික විදිහට වැඩ කරනවා. අපිට ඒක නැහැ කියලා කියන්න බෑ. අද කොච්චර මුදලක් රටේ ජනතාවගේ බදු සල්ලියකින් විනාශ වෙනවා කියලාද හිතන්නේ? ප්‍රාදේශ සභාවේ සභාපතිරු කී දෙනෙකුට අද අපරාධ චෝදනා යටතේ අද හිරබත් කරනවද? ඒ නිසා මේ සංස්කෘතිය අපි නැති කරන්න ඕනේ. මේ සංස්කෘතිය නැති කරන්නට ඕනේ. එහෙම නැතු අපි සුදු හුණු ගගා හැමදාම මේවා කතා කරලා තේරුමක් නැහැ. ඒ නිසා මම හිතනවා ඒ සංස්කෘතිය නැති කිරීම සඳහා අපිට ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වෙයි. ඒ සඳහා අපි සියලු දෙනා කැප වෙලා වැඩ කරන්න ඕනේ කියන කාරණාව මතක් කරන්න ඕනේ. ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම මම කතා කරන්න යන්නේ නැහැ. රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා අද උදේ එතුමාගේ පැහැදිලි කිරීමක් කරා. එතුමා විපක්ෂයෙන් කියන්න ඕන කාරණාව තමයි එතුමා කිව්වේ. අද ඇත්තටම දැන් අපි පොඩි කාලේ ක්‍රීඩා සංගමයක දකින සභාපතිවරයා තමයි නේද අවුරුදු 10 15 කියලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔය ක්‍රීඩා සංගම් ටික වහාම කෝප් කමිටුවට කැඳවලා ඉවර වෙලා ඕවා තියෙන මූල්‍ය ගනුදෙනු පිළිබඳව මම විශ්වාස කරනවා පරීක්ෂණ කීපයක් පවත්වන්න පුළුවන් නම් මං හිතන්නේ ඔය ඒකාධිකාරිය අපිට කඩලා බිඳලා දාන්න පුළුවන්. දැන් ඒකට අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණත් විශේෂයෙන්ම කෝප් කමිටුවට අවශ්‍ය කරන නෛතික බලය ලබා දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ සඳහා මම දන්නවා ක්‍රියාත්මක වීගෙන යනවා. අධිකරණ ඇමතුමත් එක්ක කතා බහ කරලා ඒව කරන්න පුළුවන්. අද ලංකාවේ ක්‍රීඩාව කොහෙද තියෙන්නේ කියන එක රාජ්‍ය ඇමතුමා දන්නවා නේද? දැන් ෆුට්බෝල් ගැනම උදාහරණයක් කිව්වේ. ඊට එහා ඉතින් වෙන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවේ විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතුමාම පිළිගත්තා පෞගේ කාල සීමාව තුළ සිද්ධ වුණු දේවල් එක්කලා කල්පනා කරලා බලනකොට එතුමට අලුත්ම වෙනස්ම ගමනක් යන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක පිළිගත්තා. ඉතින් ඒ නිසා අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා ක්‍රීඩාවට දක්ෂ. මේ අයට මේ ඉදිරියට එන්න බැරි කාරණා විශේෂයෙන්ම අර ඩොලර් මිලියන 4ක් දුන්නා කිව්වා ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට. ඇමතුමාම කිව්වා ලක්ෂ 2යි මේ 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 ඩිස්ත්‍රික් එකට ලක්ෂ 2යි එකකින් ඉන්නේ කියලා. ඉතින් එතනින් එහා කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම තරුණ කටයුතු පිළිබඳව අපි කොච්චර මේ තරුණ කටයුතු පිළිබඳව මේ 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 ආයතන දැම්මත් නේද තරුණ සේවා සභාවල් හැදුවත් යම් යම් පොඩි පොඩි වැඩ සිද්ධ වෙලා තිබෙයි. හැබැයි ඉතින් අද අපි කල්පනා කරලා බලද්දි අපේ රටේ තරම් තරුණයෝ විදේශගත වෙන්නේ වෙන කොහෙවත් දැන්. මේ රටේ අවස්ථාවල් ලද නැති කරලා තියෙනවා. පහුගිය කාල සීමාව තුළ මේ රටේ දේශපාලනයෙන් ගත්ත තීන්දුව తీරන හින්දා අද අපේ රටේ තරුණයාට යන්න එන්න මාර්ගක් නැතුව මහජන දිනයක් තිබ්බත් එන්නේ කොහොමද නේද? යුරෝපේ යන්නේ කොහොමද? නැත්තම් කුවෙට් යන්නේ කොහොමද? ඔහොම අහගෙන තමයි අද බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ නිසා තරුණයාට අද රට පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒ හින්දා තමයි අපි කිව්වේ යම් විශ්වාසයක් ඇතිකරන මේ ආර්ථික වින්නැහියට මූලික වෙච්ච මිනිස්සු ටික. මූලික වෙච්ච මිනිස්සු ටික හරි. අපිට පහුගිය කාල සීමාව තුළ මේ ආර්ථික ව්‍යසනය පිළිබඳව වැරදි තීන්දුව ගත්ත මිනිස්සු ටිකට හරි යම් දඬුවමක් කරන්න පුළුවන් නම් අපි එතනදී අත් දෙකම උස්සලා ඒ අවශ්‍ය කරන සහයෝගය බොහොම පැහැදිලිව ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. එහෙම නැතුව අපිට කවදාවත් මේ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් අදහස් දක්වන්නේ නැහැ. කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පහුගිය කාල සීමාව ඇතුළේ තිබුණු ප්‍රශ්න සමහර වෙලාවට ආණ්ඩුවේ ඇමතිකම් කරන තමුන්නාසලටත් යම් යම් පාර්ශ්ව වලින් ප්‍රශ්න ගැටළු තාමත් එනවා ඇති ඒ පාර්ශ්වයේ. ඒවැම් බේරිලා ඉස්සරහට යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ඔය හොඳ ඇමතිවරු හොරගන් නොකරපු ඇමතිවරු ටිකට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ඉනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු කාද මස්තාන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. තලමී දාංග මුරුපිර අවර්ගලේ நாட்டின் முக்கியமானதொரு அங்கமாக இருக்கும் பொது நிர்வாக உள்நாட்டு அலுவலர்கள் மற்றும் மாகாண சபைகள் உள்ளூராட்சி அமைச்சின் அதேபோல விளையாட்டுத்துறை மற்றும் இளைஞர் விவகார அமைச்சுக்களுக்கான பாதீட்டு விவாதத்தின் போது பேசுவதைட்டு நான் அகமகிழ்கிறேன். கௌரவ பிரதமர் அவர்களதும் அமைச்சர் அவர்களும் அதேபோல இராஜாங்க அமைச்சர்களாலும் மிகவும் சிறந்த முறையில் அவ்வமைச்சு நிர்வாகங்கள் கொண்டு செல்லப்படுகின்றமை இங்கு சுட்டிக்காட்ட வேண்டியதாக உள்ளது. எமது மக்களின் அன்றாட வாழ்க்கையோடு பின்னி பிணைந்த நிர்வாக அலகுகளான மாகாண சபைகள், மாவட்ட செயலகங்கள், பிரதேச செயலகங்கள், உள்ளூராட்சி மன்றங்கள் என்பனவற்றின் செயல்பாடுகள் இன்றி அமையாததாகும். அவை அந்த அவைகளை கொண்ட இந்த அமைச்சின் உண்மையிலேயே செயல்பாடுகள் மிகவும் பாராட்டக்குரிய விதத்தில் தான் இருக்கின்றது. குறிப்பாக கூறுவதென்றால் மாவட்ட செயலாளர்களும் பிரதேச செயலாளர்களும் ஏனைய திணைக்கள தலைவர்களும் அதேபோல உத்தியோகத்தர்களும் எமது வன்னி மாவட்டத்தை பொறுத்தளவுக்கு பல முரண்பாடுகள் பிரச்சனைகள் இருந்தாலும் அவைகளை ஒழுங்காக கையாண்டு ஒப்பீட்டளவில் சிறந்த சேவைகளை வழங்குகிறார்கள் என்று தான் நாங்கள் இங்கு கூற வேண்டும். விசேலமாக கடந்த வாரம் இறுதியில் மேன்மை தங்கிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களின் மன்னார் முல்லைத்தீவு மாவட்டங்களுக்கு மன்னார் வவுனியா மாவட்டங்களுக்கான அவர்களுடைய விஜயத்தின் போது ஒழுங்கமைப்புகளை சரியாக செய்து அந்த எமது பிரச்சனைகளை ஜனாதிபதி அவர்களுக்கு எடுத்து கூறிய அந்த திறமைகளையும் அந்த செயல்பாடுகளும் நன்றாக அமைந்திருந்தது. அந்த அதையும் இங்கு கூறுவதுடன் அந்த செயல்பாடுகளை செய்த அவர்களுக்கு உண்மையிலே இந்த இடத்துல நாங்கள் பாராட்ட வேண்டியவனாக நான் இருக்கின்றேன். எனது நன்றிகளை அவர்களுக்கு கூறிக்கொள்ள விரும்புகிறேன். அந்த ஜனாதிபதி அவர்களுடைய விஜயத்தின் போது எமது பிரச்சனைகள் பாரிய பிரச்சனைகள் தொடர்ச்சியாக பிரதேச ஒருங்கிணைப்புக்குழு கூட்டம் அதேபோல மாவட்ட ஒருங்கிணைப்புக்குழு கூட்டங்களில் தொடராக அடையாளப்படுத்தப்பட்ட ஃபாரஸ்ட் வைல்ட் லைஃப் பிரச்சனைகளுக்கு முடிவே இல்லை. பலமுறை பேசுவோம், அமைச்சர்கள் வந்தார்கள், முயற்சித்தார்கள், அரசு அதிகாரிகள் சம்பந்தப்பட்ட செயலாளர்கள் வந்தார்கள். அந்த முயற்சியில் எதுதான் வந்தாலும் எமது மக்களுக்குரிய காணிகள் விடுவித்து கொடுக்கறதுல பாரிய பிரச்சனைகள். குறிப்பாக சொல்வதென்றால், யுத்தம் நடந்த காலங்களில், அதாவது குறிப்பாக சொல்வதென்றால் 1983 பிறகு பண்ணப்பட்ட அந்த கெசட்டுகள் எல்லாம் எந்த அடிப்படைகளில் ஃபாரஸ்ட்டுக்கு வைல்ட் லைஃபுக்கு பண்ணப்பட்டங்கிறதே ஒரு பாரிய பிரச்சனை. அந்த பிரச்சனைகளை நாங்கள் ஜனாதிபதி அவர்களுக்கு எடுத்து கூறிய பொழுது உடனடியாக தேசிய மட்டத்தில் அது சம்பந்தமாக அதை அந்த காணிகளுக்குரிய கெசட் பண்ணிய முறைகளும் அதில் எவை இவைகளை நாங்கள் விடுவிக்கலாம் என்ற அடிப்படைகளை பார்ப்பதற்காக தேசிய மட்டத்தில் ஒரு குழுவும், அதே போல மாகாண மட்டங்களில் ஒரு குழுவும் போடப்பட்டு உடனடியாக 3 மாதத்துக்கிடையில் அந்த அறிக்கையை கேட்டு விரைவாக நடவடிக்கை எடுப்பதற்குரிய ஒரு சூழ்நிலை அங்கு உருவாக்கி கொடுக்கப்பட்டது. உண்மையிலேயே அது அந்த அடிப்படைகளில் அந்த விஜய் ஜனாதிபதி அவருடைய விஜயத்தால் தான் இது ஏற்படுத்தப்பட்டிருக்கின்றது. அதேபோல வடமாகாண மக்களின் தேவைகளை கண்டறியும் சிறந்த ஒரு நிர்வாக ரீதியான இணைப்புகளை மக்களுக்கு ஏற்படுத்தி கொடுக்கவும் வவுனியாவில் வந்து எமது ஜனாதிபதி அவர்களுடைய செயலக உப அலுவலகம் திறக்கப்பட்டுள்ளது. இந்த உப அலுவலகம் பல காலங்களாக கேட்கப்பட்டது. ஏன்னா எமது அந்த யுத்தத்திற்கு பிறகு அங்கு ஏற்பட்டிருக்கின்ற அபிவிருத்திகளும் சரி, பாரிய நிதிகள் ஒதுக்கீடுகள் செய்யப்பட்டிருந்தாலும் அந்த அபிவிருத்திகள் உரிய முறைகளில் செய்ய கடந்த காலங்களில் சரியாக அது கையாளப்படாததால் எதிர்காலங்களில் ஒரு சிறந்த முறையில் அந்த அபிவிருத்திகளை செய்வதற்குரிய ஒரு சூழ்நிலை ஏற்படுத்திய விதமாக அந்த காரியாலயம் அங்கு திறக்கப்பட்டிருக்கிறது. அதுவும் நினைக்கின்றேன் எமது ஜனாதிபதி அவர்களுடைய அந்த எமது மக்கள் பார் உள்ள ஒரு ஒரு அந்த அந்த எமது மக்களுக்கு வழங்கப்பட வேண்டிய சேவைகளை சரியாக வழங்கணும் என்ற அடிப்படையில் தான் அதுவும் செயல்பட்டிருக்கின்றது. அதே போல எமது அந்த பகுதிகளுக்குரிய அந்த பிரச்சனைகளையும் அந்த விஜயத்தின் போல் அந்த கள விஜயத்தில் வந்து எனக்கு எமது ஜனாதிபதி அவர்கள் சரியாக அடையாளப்படுத்தியிருக்கின்றார்கள். என்னென்ன பிரச்சனைகள் இருக்கின்றது என்பதனை அங்கு நடந்த எமது மாவட்ட செயலகத்தில் நடந்த அந்த விளக்கங்களில் சரியாக அதுகளை அறிந்து அதுகளை தீர்ப்பதற்குரிய அந்த மக்களுக்குரிய சேவைகளை வழங்குவதற்குரிய ஏற்பாடுகளை அங்கு ஒழுங்காக செய்யப்பட்டிருக்கின்றது. உண்மையிலே அதையும் நாங்கள் இந்த இடத்துல கூறிக்கொள்றதோட குறிப்பாக சொல்லப்போனால் 2009 அந்த வவுனியா மாவட்டத்தில் இருந்த அரச உத்தியோகத்தர்களுக்காக வழங்கப்பட்ட காணிகள் அங்கு வீடுகள் கட்டப்பட்டு ஒவ்வொரு அதாவது அவர்களுடைய அங்கு அந்த மக்கள் 2009 இருந்து குடியிருந்தாலும் அவர்களுக்குரிய அந்த உறுதி காணி ஆவணங்கள் கொடுக்கப்படாமல் இருந்தது. அது ஒரு வருடத்திற்கு முதல்
தான்
அந்த அடிப்படைகளில் ஏற்பட்ட அதை நான் உடனடியாக அந்த காணி பிரச்சனையை கூறிய காணி அமைச்சர் அவர்களிடமும் அதே போல அதன் பிறகு அங்கு ஒவ்வொரு கோப்புகளும் பரிமாற்றங்களில் வந்து ஜனாதிபதி அவர்கள் இந்த காணி அமைச்சிலிருந்து போன கோப்பை அரை மணித்தியாலத்தில் சைன் பண்ணி அதை மீண்டும் அமைச்சுக்கு அனுப்பி அதில் முதல் கட்டமாக 30 உறுதி கொடுக்கக்கூடிய ஒரு நிலைமை வந்திருக்கின்றது. அதே போல இன்னும் இருக்கின்ற 728 30 வழங்கப்பட்டிருக்கின்ற மீதியானவர்களுக்கும் விரைவாக வழங்கக்கூடிய ஒரு நிலைமை இருக்கின்றது. ஏன்னா இந்த இடத்துல இதை சொல்றால் உண்மையிலே அரசு அதிகாரிகள் நினைத்தால் அந்த எந்த தேவைப்பாடுகளையும் விரைவாக செய்யக்கூடிய ஒரு நிலையில் இருக்கின்றார்கள். அதற்கு ஒரு நல்ல உதாரணம் தான் இந்த அந்த ஓமந்தையில் இருக்கின்ற அரச உத்தியோகத்தர்களுக்கான அந்த காணி ஆவணங்கள் வழங்குறது. உண்மையிலே அந்த இடத்துல நான் வந்து இது சம்பந்தப்பட்ட ஜனாதிபதி அமைச்சர் அதே போல சம்பந்தப்பட்ட அமைச்சர் செயலாளர்கள் ஜனாதிபதி செயலாளர்கள் என்று அனைவரும் இதுல ஒரு உத்வேகமாக இருந்து அதை செய்து கொடுக்கக்கூடிய ஒரு நிலைமை இருக்கின்றது. ஏனையவர்களுக்கு விரைவாக இன்னும் ஒரு இரு வாரங்களில் நாங்கள் அமைச்சரை கொண்டு போய் அந்த உறுதிகளை வழங்குற அளவுக்கு இருக்கின்றோம். அதே போல ஜனாதிபதி அவர்கள் வரும் பொழுது நான் இது அங்கே உள்ள முக்கியமான 22 விடயங்களை அவரிடம் குறிப்பிட்டிருந்தேன். எழுத்துகளால் கூறப்படுது, அது அவ்வளவும் அங்கு எடுத்து அங்கு அதிகாரிகளால் விளக்கப்பட்டு அதற்குரிய முடிவுகள் எடுப்பதற்குரிய விரைவான முடிவுகளை எடுப்பதற்குரிய முறையில் ஜனாதிபதி அவர்கள் செயல்பட்டிருக்கின்றார். அதற்கும் நான் இந்த இடத்துல உண்மையிலே எமது கோரிக்கையிட்டு மிகவும் விரைவாக ஒவ்வொரு இடங்களும் ஜனாதிபதி நேரடியாக சென்று அங்குள்ள மக்களுடைய பிரச்சனைகளை அடையாளம் கண்டு அந்த தேவைகளை செய்வதென்ற அடிப்படையில் நாங்கள் வழங்கியிருக்கின்ற பிரச்சனைகளை விரைவாக தீர்ப்பதற்குரிய நடவடிக்கை எடுத்ததற்கு நான் இந்த இடத்துல உண்மையிலே ஜனாதிபதி அவர்களுக்கு நன்றிகளையும் மன மோந்து எனது நன்றிகளை இங்கே தெரிவிக்க விரும்புகின்றேன். அதே போல எமது இங்கே குறிப்பிடுவதென்றால்
காலை அவசர
எனக்கு இன்னும் ஒரு நிமிடங்கள் இது எமனம் குறிப்பாக சொல்வதென்றால் அரசு அதிகாரிகளும் அதே போல மக்கள் பிரதிநிதிகளும் இணைந்துதான் எந்த பல சேவைகளை நாங்கள் மக்களுக்குரிய சேவைகளை செய்ய வேண்டியிருக்கின்றது. அதற்கு குறிப்பாக எமது பகுதியில் உள்ள அதிகாரிகள் நான் நேரத்தோடு குறிப்பார் பல வகைகளில் அந்த சேவைகளை வழங்கியிருந்தாலும் ஒரு சில அதிகாரிகள் வந்து அதற்குரிய ஒத்துழைப்புகளை தருவதில் கொஞ்சம் அவர்களுக்கு ஏதோ சில தயக்கங்கள் இருக்கின்றது. அதுகளை விட்டு அபிவிருத்தி தான் எமது மக்களுடைய தேவைதான் நமக்கு முக்கியங்கிற உதவிகளை நாங்கள் அவர்கள் எங்களை எம்மை நாடி வருபவர்களுக்கு நாங்கள் சில உதவிகளை நாங்கள் சட்டப்படி
சொல்லும்
பொழுது அதுகளையும் எதிர்காலங்களில் வழங்க வேண்டும் என்று சொல்றதோட உண்மையில இந்த முக்கியமான பிரச்சனை இன்னும் இங்கு அந்த பகுதிகளுடைய தேவைப்பாடுகளை அதாவது கனிய வளங்கள் அதே போல ஏனைய போமிட்கள் வழங்குற விஷயமாக லோ எம்பஸ்மெண்ட் கமிட்டி ஒன்று நாங்கள் டிசிசிஐ போட்டுக்கிறோம் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தால். ஆனால் அது அந்த அதுகளுக்கு சில திணைக்களங்கள் ஒத்துழைக்காமல் இருக்கிறது என்பதை நாங்கள் கூறிக்கொள்றதோட அதுகளையும் எதிர்காலங்களில் அமைச்சரவை செயலாளர்களுடன் பேசும் பொழுது ஒரு விளக்கங்கள் கொடுக்கப்பட்டு அந்த மாவட்டத்துக்குரிய அபிவிருத்தி மாவட்டத்துக்குரிய தேவைகளையும் தான் நாங்கள் அந்த ஜிஏட தலைமையில் நடக்கின்ற லோ எம்பஸ்மெண்ட் கமிட்டியில் நாங்கள் தீர்மானிக்கின்றோம். அங்கு ஜிஏ அவர்களால் தீர்மானிக்கப்பட்டது. அதற்கு மாற்றமான சில செயல்பாடுகள் இருக்கின்றது. அதை நான் கௌரவ அமைச்சர் அவர்களிடம் கூறியிருந்தேன், அதை செய்வதாக கூறியிருந்தார். அந்த அடிப்படையில் அந்த அவ்வாறான பிரச்சனைகளுக்கும் எதிர்காலத்தில் முடிவுகளை எடுத்து தருமாறு கேட்டு இந்த சந்தர்ப்பத்துக்கு நன்றியை தெரிவித்து நிறைவு செய்கின்றேன்.